Honorable Shan Vijaylal De Silva, you have 4 minutes.
Mulasana Rude Karu Niyojakarga Sabhapathumani Dirgha Kalayak Palas Sabha Desapalane Niyali Indala Me Vatave Me Gauravaniya Sabhavata Ennata Varama Laba Dunnu Ambalangoda Asthane Pramukha Gala District Janathawata Mage Sirisa Pranamaka Stutiya Pirinawamin Ada Davase Mudal Komisama Gana Katha Karanakota Palas Sabha Kramaya Arambedi Palas Sabha Sanda Avashya Moolame Pasukam Laba Dima Aramunu Karaganai Meme Komisan Sabhava Pitunu Labi Visheshayen Sabhave Swadhinathwe Gana Katha Kala Namuth Hama Avasthawakama Pavatina Palana Tantrayata Rijuwa Sambandha Rajya Niladhariyan Dedenek Samajikathwe Darana Komisama Kotek Durata Swadhina Wenawada Kiyana Eka Pilibandawa Mata Nam Gadi Gatluwak Thibena Garu Niyojakarga Sabhapathumani Mokada Ada Palas Sabha Arambedi Thibuna Wagema Palas Sabha Kramaya Pilibanda Dedi Samaja Kathikawatak Samajaya Thula Pavatino Anethenedi Visheshayen Dasaka Thunakata Asanna Kalayak Palas Sabhave Mantriwarayak Hatiyata Indala Vividha Tanaturu Dalala Mahayamathi Kamata Gehilla Tevatawak Akandawa Avurudu 15ak Palat Mahayamathiwarayak Hatiyata Itapasu Palat Aandukarawarayak Hatiyata Katayutu Karapu Nisa Mudal Komisama Pilibanda Vividhakarayen Mata Sambandha Vela Thiyena Hebai Mama Dakinawa Mudal Komisama Boho Vita Palas Sabhawata Mudal Laba Dimedi Dadi Mandagami Saha Eyage Sakriya Dayakathwayak Itihasaya Pura Labune Naha Hema Wasarakama Ilanga Wasara Wenuwe
Honorable Member, you have 2 more minutes.
Mudal Pilibandawa Api Komisamata Danun Dunnama Komisama Eyin Yam Pramanayak Kapala Thamai Bandagarayata Danun Denne Bandagarayat Yam Pramanayak Kapano Hebai Mama Danna Karayata Nirdeshita Mudalin Yam Kotasak Kapanawa Nam E Pilibandawa Me Gauravaniya Sabhawa Danuwat Kala Yutu Wenawa Gevilage Wakawana Thula Mama Danne Naha Eveni tattwayak mudal komisama anugamane kalada kiyane enisa visheshayen mudal komisamat ekak karana saakatchawedi apata hama avasthawakma hangiy giya eyai kiyanne api nirdesha idiripat karala tiwena namuth bandagare tiyena gadaluwa thula tamai me karane udgata vela tiyenne kiyala enisa hemadama ayawen denna porondunu mudala pawa palas sabaha walata labune naha samaharivuta mudal labime dedi vishamatawayak thibuna bohowita avurudda aga mudal labima thula Garu Niyojakarga Sabhapathitumani Kenek Paujjaliko Mudal Vedan Karana Aakarayen Palas Sabhawaka Mudal Vedan Karanta Bae Adala Prasampadana Kriyavali Athulu Sammata Neethiyanukoola Kramavedaya Thula Thamai Api Katayutu Kala Yutu Wanne Ane Nisa Samahara Avasthawala Palas Sabha Mudal Nawatha Bandagarayata Ennata Athi E Nisa Mama Dakinne Visheshayen Mudal Komisamen Itu Yutu Karabaraya Gevilagiya Wakawanuwa Thula Nisilese Itu Una Kiyana Eka Pilibandawa අපට සෑහීමකට පත්වන්න පුළුවන් කමක්
නැහැ. Honorable member, your time is up.
ඉරාන් වික්‍රමරත්න මෙතුමා මතක් කළා. මේ නිර්ණායක පිළිබඳව විශේෂයෙන් පලාස් සභා ක්‍රමය ආරම්භයේදී අනුගමනය කළ නිර්ණායකම තමයි අදත් බොහෝ දුරට නොවෙනස්ව පවතින. ඒ නිසා ඒව යාවත් කාලීන විය යුතු වෙනවා. අනේ නිසා විශේෂයෙන් දියුණු අඩු ප්‍රදේශවලට ලැබිය යුතු මුදල් ප්‍රතිපාදන නිසි ලෙස ලබා දෙන්නට ගෙවිලගේ යුගයේදී මුදල් කොමිසම සමත් වුණේ නැහැ. අනේ නිසා විශේෂයෙන් අද මහිතනවා පලාස් සභා ක්‍රමයේ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වෙනවා කෙසේ නමුත් මේ ක්‍රමය තුල ඉදිරියටත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා නම් මේ පිළිබඳව මුදල් කොමිසමේ ක්‍රියාකලාපයේ පිළිබඳ විශේෂ අවධානයක් අප යොමු කළ යුතු වෙනවා මොකද මම අවසාන වශයෙන් ඉතාම පැහැදිලිව කියනවා පලාස් සභා වැඩපිළිවෙල ආරම්භෙදී අපට අපිව පාලනය කරන පලාස් සභා ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා මධ්‍යම රජය. එකක් තමයි දීපු බලතල යම් ප්‍රමාණයකින් ආපසු ලබා ගැනීම සහ දෙන්නට පොරොන්දු වන මුදල් ප්‍රතිපාදන කපහැරි. අනේ නිසා මේ ප්‍රතිපාදන කපහැරි මේ ක්‍රියාවලියේදී මුදල් කොමිසමේ මැදිහත් වීමක් නොමැතිකම නිසා විශේෂම පලාස් සභා විශාල
සාධාරණ
ලක් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මම පැහැදිලිව කියනවා පලාස් සභාව ක්‍රමය තුල මුදල් කොමිසම ඇති කිරීමෙන් බලාපොරොත්තු වුණු අරමුණු සහ පරමාර්ථ පසුගිය වකවානු තුල ඉටු වුණේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව නිසි පසු විපරමක් කරලා නිවැරදි කරගත යුතුයි කියන මතය ඉදිරිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Mahinda Samarasinghe, you have 4 minutes.
ගරු සභාපතිතුමනි ආර්ථිකය ගැන කතා කරන අවස්ථාවේදී මම අවස්ථාවක් කරගන්නවා පෙන්ලා දෙන්න. දැන් දවස් දෙකකට පෙර අතිගරු ජනාධිපතිතුමා බොහොම ඍජු අර්ථවත් පැහැදිලි ප්‍රකාශයක් කරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ආරම්භක මහසමුළුව පවත්වන අවස්ථාවේදී. එතුමා රටවල් 180ක් නියෝජනය කරන අවස්ථාවේදී ඒ රාජ්‍ය නායකයෝ නියෝජිතයෝ එතුමා අපේ රටේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න බොහොම හොඳ ප්‍රකාශයක් කරා කියන එක මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. එතුමාගේ කතාවේ එතුමා පෙන්වලා දෙනවා දුප්පත්කම නැති කරන්න එතුමා මොන වගේ පියවරවල් මේ කෙටි කාලය තුලදී ආරම්භ තිනෝද කියලා. විශේෂයෙන්ම කාර්යසාධන බලකායක් පිහිටවලා ඒ හරහා එතුමා වැඩපිළිවෙල පැහැදිලි කරලා දෙනවා ආරම්භ තින වැඩපිළිවෙල. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය නගා සිටවන්න එතුමා කටයුතු කරපු ආකාරය පිළිබඳව එතුමා පැහැදිලි කරනවා. ඒ වගේම දේශීය ආර්ථිකය දේශීය නිෂ්පාදනයේ විශේෂයෙන්ම වැඩි දියුණු කරන්න එතුමා කරගෙන යන වැඩපිළිවෙල එතුමා එතන පැහැදිලි කරලා දෙනවා. විශේෂයෙන්ම අනවශ්‍ය ආනයන නතර කරලා විදේශ විනිමය ඉතිරි කරගෙන විදේශ සංචිතය මීට වඩා උසස් තත්ත්වයකට ගෙනත් ඒ අරහා රුපියලේ වටිනාකම ආරක්ෂා කිරීමෙන් උද්ධමනයටත් එතුමා විසඳුමක් ලබා දෙන වැඩපිළිවෙල එතුමා විග්‍රහ කරනවා. විශේෂයෙන් එතුමා පෙන්වලා දෙනවා ඒ අවස්ථාවේදී COVID-19 වසංගතය පිළිබඳව එතුමා කටයුතු කරලා තියෙන ආකාරය. එතුමා උදාහරණයක් හැටියට ගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මොනතරම් උසස් මට්ටමකට අද ගෙනලා තියෙනවද කියලා වෙනත් රටවල් එක්ක සංසන්දනය කරාම අපි ඒ COVID-19 පාලනය කරපු ආකාරය පිළිබඳව. ඒ වගේම එතුමා එතන පෙන්වලා දෙනවා අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලින් වලකින්න කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. මම හිතන්නේ ඒක තමයි එතන තියෙන හොඳම ප්‍රකාශය මම නම් දකින විදිහට. මොකද මට මතකයි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමායි මමයි ජනාධිපතිතුමාගේ නියෝජිතව හැටියට පහුගිය මානව හිමිකම් කවුන්සලයේ ජනීවාවල ඒ රැස්වීමට ගිය අවස්ථාවේදී අපි මානව හිමිකම් කවුන්සලයේ මහ කොමසාරිස්තුමියට බොහොම පැහැදිලිව කිව්වා අපිට 2015 අනුමත කරගත්ත යෝජනාව පිළිගන්න බැහැ කියලා. අපි පෙන්වලා දුන්නා ඒක ව්‍යවස්ථාවට පටහැනි කියලා. ඒ වගේම අපි විශේෂයෙන් සඳහන් කරා තෝරලා බේරලා රටවල් ඉලක්ක කරගෙන කටයුතු කරන්න එපා කියලා. ඒ වගේම අපි පණිවිඩයක් දුන්නා ජනාධිපතිතුමා වෙනුවෙන් අගමැතිතුමා වෙනුවෙන් අපේ රජය වෙනුවෙන් රට වෙනුවෙන් අපි ඉඳන් කිව්වා ඊට පස්සේ අපි පිළිගන්නේ යන්නේ අපි පිළිගන්නේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් පමණයි කියලා. ඉතින් මං හිතන්නේ ඒ වගේ ප්‍රතිපත්තියක් මත අපි මේ කටයුතු කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා තවදුරට ඒ පෙරේදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහසමුළුවට රාජ්‍ය නායකයෙ හැටියට කරපු ඒ බොහොම හොඳ ප්‍රකාශයෙන් තවදුරට පෙන්ලා දීලා තියෙනවා අපි සූදානම් නැහැ කියලා. අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට ඔළුව පහත් කරගෙන ඉන්න. විශේෂයෙන්ම අවසාන වශයෙන් මම සඳහන් කරන්න ඕනේ මේක අපේ පාර්ලිමේන්තුවේ මෙතෙක් ඇත්ත වශයෙන්ම සඳහන් වුණේ නැහැ. ඒක රටේ ජනතාව දැනගන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමාගේ තීරණයක් මත මේ ළඟදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්දයක් තිබ්බා සමාජිකයෝ තෝරන්න. ඒ අවස්ථාවේදී රජය උපදෙස් දුන්නා අපේ තානාපතිවරයාට බටහිර රටවල් 3ක් පිළිබඳ ඡන්දය ඒ අය ඉදිරිපත් වුණා සමාජිකත්වයේ ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ. ශ්‍රී ලංකාව ගිහිල්ලා කිව්වා අපි සූදානම් නැහැ කියලා අපේ ඡන්දය රටවල් 3ට පාවිච්චි කරන්න. ඉතින් මං හිතන්නේ ඒ වගේ ඍජු අවස්ථා ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. මොකද මේ රටවල් 3 කටයුතු කරලා තියෙන ආකාරය දිහා බැලුවම ශ්‍රී ලංකාව පිළිබඳ අපිට කිසිසේත්ම අපේ ඡන්දයක් දෙන්න බෑ ඒගොල්ලන්ව ආරක්ෂක මණ්ඩලය වගේ තැනක වාඩි කරවන්න. ඉතින් ඒ වගේ හොඳ ප්‍රතිපත්තියක් මත හොඳ විදේශ ප්‍රතිපත්තියක් මත රට ගැන හිතන ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය දීලා කටයුතු කරන ඒ ප්‍රතිපත්තියක් මත මේ යන ගමනේදී අපිට දේශීය ආර්ථිකය නගා සිටවලා ඒ හරහා ආර්ථික වර්ධනයකට තිරසාර සංවර්ධනයකට විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ වැඩපිළිවෙලට සෞභාග්‍ය දැක්ම පදනම් කරගෙන අපිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉදිරියේදී කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතනින් අවසන් කරනවා.
Thank you. Honorable DB Herat, you have 4 minutes. ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මුදල් කොමිසම් සභාව 1987 පළාත් සභා ක්‍රමයත් එක්ක ස්ථාපිත කරලා පීතපු මහමැතිතුමා ප්‍රකාශ කරා වගේ දකුණේ විවිධ ආකාරයේ විවේචනවල ලක්වෙච්ච ආයතනයක්. මධ්‍යම රජයේ භාණ්ඩාගාරයත් පළාත් සභාවත් අතර මුල්‍යමය සම්බන්ධීකරණය කරපු ආයතන තමයි මා ආයතනේ. ඉතින් මේ කටයුතු මෙහෙම නිර්මාණය වුණේ විශේෂයෙන්ම පළාත් සභාව පිහිටවීමත් එක්ක. නමුත් පෞගේ කාලේ යහපාලන රජයේ බලයට පත් වුණාට පස්සේ මෙරටේ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරන්න කටයුතු කරපු අවස්ථාවල් දෙකක් තිබුණා. එකක් තමයි පළාත් පාලන මැතිවරණය. දෙක පළාත් සභා මැතිවරණය. පළාත් පාලන මැතිවරණය රටේ තිබුණු ජනතා අරගලය තුළ ප්‍රතිඵලයක් හැටියට මැතිවරණය ලබා දෙන්න සිද්ධ වුණා. එහෙත් පළාත් සභා මැතිවරණය තියන්න උන්ට හැකියාවක් තිබුණේ නැහැ. උත්සාහ කරා පළාත් සභාව නැති කරන්න. ඒ ක්‍රමවේදයත් එක්ක නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මේ රටේ වර්තමාන රජයට ලොකු වගකීමක් තියෙනවා. අහිමි වෙච්ච පළාත් සභා ක්‍රමවේදය තුළ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්න, විශේෂයෙන් බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය තුළ රටේ ආර්ථිකය ගොඩනගන්නට, ඒ වගේම ජනතාව රටේ ආර්ථික වෙනුවෙන් දායක කරගන්නට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා පාලක පක්ෂයක් හැටියට ඒ වගකීම ඉටු කරන්නට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඍජු දායකත්වය, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක වෙන ආණ්ඩු පක්ෂය මහවිශාල කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම රටක් හැටියට ගත්තහම රටේ ආර්ථිකයේ පහුගිය කාලේ කඩාගෙන වැටිලා තිබුණේ. සංවර්ධිත දේශයක් කරා පියවර තිබිච්ච යුගය වෙනස් කරලා ආර්ථිකයේ කඩා වැටුණු රටක් නැවත වතාවක් නිවැරදි තැනකට ගෙනීමේ වගකීම පාලක පක්ෂ හැටියට බාර අරගෙන තියෙන වෙලාව. ඒ වගේ වෙලාවට රටට අවශ්‍ය ඍජු නායකත්වයේ වෙනුවෙන් කටයුතු කරද්දී විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ ඇතිවෙච්ච අවහිරතා ඉවත් කිරීමේ වගකීම අපිට බාර ගන්න අවශ්‍යයි. අපි දකිනවා දියුණු වෙන ලෝකේ රටවල් එක ගත්තහම රටවල් දියුණු වෙලා තියෙන්නේ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි ඍජු නායකත්වයක් රටට ඇති වුණාම. අපි දකිනවා රුසියාව ගත්තහම පුටින් ජනාධිපතිවරයාගේ රට ගොඩනැගිච්ච හැටි අපි දකිනවා. ඒ වගේම කඩාගෙන වැටිච්ච මලේසියාව වගේ රටවල් මහතිර් මොහමඩ් මැතිතුමාගේ නායකත්වය තුළ ගොඩනැගෙන හැටි අපිට අත්දැකීම් තියෙනවා. ඒ වගේම දියුණු නොවෙච්ච රටක් හැටියට තිබෙච්ච සිංගප්පූරුව වගේ රටවල් රට ගොඩනගන්න අවශ්‍ය නායකත්වය ඉවහල් වෙච්ච හැටි අපි දකිනවා. ඒ ලෝකයේ දියුණු වෙච්ච රටවල් එක්ක ගණිද්දෙන් ඒ තියෙන අත්දැකීම් එක සලකලා බලනකොට අපිට ලොකු වගකීමක් තියෙනවා. රටට අවශ්‍ය නිවැරදි නායකත්වය රටේ ජනතාව අතිමහත් බෞද්ධරයක් සනාථ කරලා තියෙන වෙලාවක ඒ නායකත්වයේ ශක්තිමත් කරන්නට අපසෙ සහයෝගය ලබා දීම විශේෂයෙන් ව්‍යවස්ථා දායකයේ වගකීම. ඒ නිසා තමයි 20 ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ලා 19 ව්‍යවස්ථාව අහෝසි වෙන්නේ. අපි දකිනවා රටක් හැටියට ගත්තහම 19 ව්‍යවස්ථා සංශෝධනය මේ රට තුළ ක්‍රියාත්මක වුණේ පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන්. රාජපක්ෂවරු දඩයම් කරන්න ඉලක්ක කරගෙන තමයි මේක අරගෙන ආවේ. එහෙම අරගෙන ආපු ව්‍යවස්ථා සංශෝධනයක් ආපහු අයිසින් දාලා විවිධාකාරයේ වගන්ති එකතු කරලා ජනතාව අතරට ගෙනල්ලා බලෙන් මේ ව්‍යවස්ථා දායකය තුළ තහවුරු කරලා ආපහු නැවත වතාවක් අවුරුදු 4-5කට පස්සේ නිවැරදි කිරීමේ වගකීම තමයි ජනතාව අපිට පැවරුවේ. අපි දැක්කා පෞගිය මහමැතිවරණ තියෙන වෙලාවේ පෞගිය ජනාධිපති මැතිවරණ තියද්දී අපි ජනතාව අතරට ගිහිල්ලා කිව්වා අපේ රට ඉහළ තැනකට ගෙන යන්න අවශ්‍යයි, ඒකට අවශ්‍ය නායකත්වය හදන්න ඕන. අපි ජනාධිපති මැතිවරණ ජයග්‍රහණය කරා. ඒ නායකත්වයට ගැළපෙන විදිහට ව්‍යවස්ථා දායක ක්‍රියාත්මක කරලා 19 ව්‍යවස්ථා අපි අහෝසි කරන්න කටයුතු කරනවායි කියලා ජනතාවට දුන්නු ඒ පොරොන්දුව අපි ඉටු කිරීමේ වගකීම පාලක පක්ෂයක් හැටියට අපි බාර ගන්න අවශ්‍යයි.
ඒ වෙනුවෙන් තමයි අද මේ පාලක පක්ෂයේ පෙනී හිටින්නේ. අපි දකිනවා රටේ ජනතාව ඒ වගේ වෙලාවකදී මැතිවරණ ක්‍රියාකාරකම තුළ මැතිවරණ පොරොන්දුවක් කෙරේ ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අපිට අහිතකරයි. රටේ ඉදිරි ගමනට යන්න පුළුවන් කමක් නැහැ. විධායකය අකර්මණ්‍ය කරලා තියෙනවා. ඒ නිසා අපිට ගැළපෙන විදිහට මේ කටයුත්ත නිර්මාණය කරන්නට පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අපිට අවශ්‍යයි කියලා ජනතාවට ඉදිරිපත්
කරනවා. Honorable member, your time is up, please.
ඒ ජනතාව ගත තීන්දුව නිවැරදිව දුන්නා. අද 3-2 බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ දීලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ වගකීම යුතුකම ඉටු කරන්නට පාලක පක්ෂය කටයුතු කරනකොට විපක්ෂයේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් මේ සභාව තුළ හැසිරෙන ආකාරය පිළිබඳව අපි අතිශයින්ම කණ්ඩායම් වෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය ගරු කාර්යක සභා සභාපතිතුමනි.
Thank you. Honorable Ashoka Abesinghe. You have 7 minutes.
කාර්යක සභා සභාපතිතුමනි මුදල් කමිසම පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදී සුළු කාලයක් ලැබීම පිළිබඳ සන්තෝෂ වෙනවා. මේ මුදල් කමිසම සභා වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරලා තියෙනවා. මුදල් කමිසම පිටවන්න හේතු වුණේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග 1987 පළාත් සභා බිහි වුණා. ඒ පළාත් සභා සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ සඳහා තමා මෙම මුදල් කමිෂන් සභාව පිටවන්න තීන්දු කළේ. මෙම මුදල් කමිෂන් සභාවට ජනාධිපතිතුමා තමා පත් කරන්නේ නිලධාරීන්. ඒ සඳහා විශේෂයෙන්ම මහ බැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, ඒ වගේම අනිත් තව 3 දෙනෙක් එක් එක් ජාති නියෝජනය වෙන්න පත් කරන්න නියමිත වෙලා තියෙනවා. එසේ වෙතත් මේ පළාත් සභා ගැන කතා කරද්දී පළාත් සභා පිළිබඳව තියෙන ප්‍රශ්නයක් තමා පසුගිය වසරේ 2019 වසරේ පළාත් සභා 9 සඳහා සම්පූර්ණ ආදායම ලැබිලා තියෙන්නේ කෝටි 9100යි. නමුත් පළාත් සභා සඳහා වියදම් ගියලා තියෙනවා කෝටි 31600ක්. ඒ කියන්නේ කෝටි 22500ක් පළාත් සභා වෙනුවෙන් මධ්‍යම රජයෙන් මුදල් වෙන් කරන්න ඕනේ. එහෙම විශාල මුදලක් වෙන් කරන් තියදී මම වයඹ පළාතේ පුද්ගලයෙක් වශයෙන් වයඹ පළාත් සභාවේ 2019 වසරේ ආදායම තිබුණේ කෝටි 880යි, වියදම කෝටි 3800යි. කෝටි 2900ක් පමණ මධ්‍යම රජයෙන් ලබා දෙන්න ඕනේ මුදල් වයඹ පළාත් සභාවට. ඒ අර මං කිව්වා පළාත් සභා 9 කෝටි 22500 මුදල් වෙන් කිරීම. ඉතින් මේක මං හිතන්නේ විශාල මුදලක් රාජ්‍ය ආදායමෙන් 15%ක් පමණ. එනිසා මං හිතන්නේ ඉදිරියේදී මේ පිළිබඳව පළාත් සභාවල ආදායම් වැඩි කිරීම පිළිබඳ යම් කිසි පළාත් සභා දිගටම අරයි යනවනම් යම් කිසි වැඩ පිළිලක් සකස් කරන්න වෙයි. ඒ වගේම මේ මුදල් පිළිබඳව කතා කරන අවස්ථාවක් නිසා මම මේ 20 වෙනි සංශෝධනයත් සමග මේක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 20 වෙනි සංශෝධනයේ මෙම රජය යෝජනා කරලා තියෙනවා විගණන පනත සහ විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම ඉවත් කිරීමට. විගණන කොමිසම ඉවත් කිරීම තුලින් විගණකාධිපතිවරයා සාමාන්‍ය රජයේ සේවකයෙක් බවට පත් වෙනවා. විගණකාධිපතිවරයා ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් තමා විගණන කොමිසම පිහිටවීමත් සමගම 19 වෙනි සංශෝධනයේ අපි අඳුනගත්තේ. නමුත් මෙම 20 වෙනි සංශෝධනය සම්මත වූහොත් මෙම විගණන කොමිසම අවෝසි වෙනවා. ඒතොර විගණකාධිපතිවරයා සාමාන්‍ය රජයේ නිලධාරියෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ විගණන කොමිසම සමග අපි දැක්කා රජයට සහ පුද්ගලික අංශයට තියෙන කොටස් තියෙන සමාගම් විශාල ප්‍රමාණයක්. මේ සමාගම් 150ක් පමණ මේ විගණනෙන් ඉවත් වෙනවා. රජයේ විගණනෙන් මේ தત્ත්වය තුල ඉදිරියේදී මූල්‍ය මොකද පාර්ලිමේන්තුව සතුව තමයි රටේ මූල්‍ය පාලනය තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවෙන් මෙම මූල්‍ය පාලනයේ ගිලිහෙන தத்துவයක් එනවා මේ 20 වෙනි සංශෝධනයේ තුල විගණන කොමිසම ඉවත් කිරීමෙන්. ඒතර මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තුව ඉවත් කිරීම සුසුද. මම දැක්කා විශේෂයෙන්ම ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවය සංගමය මේ පිළිබඳ අධිකරු ජනාධිපතිතුමාත් දැනුවත් කරලා තියෙනවා. රාජ්‍ය සේවා කොමිසම සභාව විගණනෙන් ඉවත් වෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 41 අවගන්ති යටතේ ක්‍රියාත්මක වෙන කොමිසම සභාව සියල්ලම ඉවත් වෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාලය, ඒ වගේම මම කිව්වාට 50%කට වඩා කොටස් තියෙන ඒ ආයතන සියල්ලම විගණනෙන් ඉවත් වෙනවා මේ තත්ත්වය තුළ. ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඉදිරියේදී රටේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ ජනතාව.
Honorable member, you have 2 more minutes.
ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංක ඉලෙක්ට්‍රික් කම්පැනි, ශ්‍රී ලංක ඉන්ෂුරන්ස්, ලංකා හොස්පිටල්ස්, ලිට්‍රෝ ගෑස්, ලංකා සතොස, ලංකා කෝල් කම්පැනි, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා පොහොර සංස්ථාව, සලුසල, ඒ වගේම මිල්කෝ, Building Material Corporation, BMC, Airport and Aviation Limited, Ceylon Shipping Corporation, EWAGE, Lake House, Independent Television Network. මේ සියල්ලම විගණනයෙන් ඉවත් වෙනවා විගණන කමිසම් සභාව ඉවත් කිරීම තුළ. ඒ නිසා මම හිතන්නේ මේක විශාල රටට ප්‍රශ්නයක් වෙනවා. මේ මොකද රජයේ මුදල් මේ ආයතන භාවිත කරනවා. ඒ රජයේ මුදල් භාවිත කරන මේ ආයතන රජයෙන් විගණනයක් වෙන්නේ නැහැ මේ තත්ත්වය තුළ. රජයෙන් විගණනයක් වෙන්නේ නැති තත්ත්වයක් තුළ මේට විශාල ඉදිරියේදී මේ ආයතනවල ස්වාධීනත්වය, ඒ වගේම ආයතන රටේ ජනතාවගේ මුදල් පරිහරණය කරන තත්ත්වය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඉදිරියේ දෙනවා. ඒ වගේම ජාතික විගණන කාර්යාලය නිලධාරීන්ගේ කටයුතු රාජ්‍ය සේවා කොමිසමට පවරන ලෙස ඊයේ පෙරේදා චක්‍රලේඛයක් 16 වෙනිදා නිකුත් කරලා තියෙනවා. එතකොට මේ 20 වෙනි සංශෝධනය සම්මත වෙන්නත් ප්‍රථම රාජ්‍ය විගණන කාර්යාලය නිලධාරීන්ගේ සියලුම රාජ්‍ය සේවා රාජකාර කටයුතු මාරුවීම් පත්කිරීම් සියල්ලම රාජ්‍ය සේවා කමිසමට පවරලා තියෙනවා. ඉතින් මේක 20 වෙනි සංශෝධනයේ සම්මත වීමට ප්‍රථම මෙහෙම වෙනවනම් සංශෝධනයෙන් පස්සේ කෙසේද වෙන්නේ කියන එක තමයි විශාල ප්‍රශ්නයක් වෙන්නේ. ඒ වගේම පළාත් සභා ගත්තාම පළාත් සභා වල දැනට රැකියා 400,000කට ආසන ප්‍රමාණයක් පළාත් සභා 9 තියෙනවා. ඒ වගේ මධ්‍යම රජයේ රැකියා 750,000-800,000 පමණ තියෙනවා. අනිත් බැංකුවල 1,200,000ක් හේව තමයි 1,014 හැදිලා තියෙන්නේ. ඉතින් මේ පළාත් සභාවල රැකියා කරන 1,004 පමණ ප්‍රමාණයට තමයි වැඩියෙන්ම පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන්නේ. ඒ වගේම මධ්‍යම රජයෙන් විශාල මුදලක් පුනරාවර්තන වියදම් සඳහා පළාත් සභාවට වෙන් කරන්නත් තියෙනවා වෙලා තියෙනවා. ඉතින් මේවා මෙවැනි
Honorable member, your time is up. Please wind up.
මුදල් කමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරන අවස්ථාවේ මම මේක සඳහන් කළේ පළාත් සභාව තුලින් මෙම වෙන සේවයට මධ්‍යම රජයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය අතිවිශාලයි. ඒ සඳහා පළාත් සභාවල ආදායම් වැඩි කර ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කළොත් හොඳයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Sarath Kumarasiri, you have 4 minutes.
කරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, අද දවසේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ 1987 ගෙනාපු මුදල් කොමිෂන් සභාව පිළිබඳවයි අද මාතෘකාව හැටියට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතාව වෙන්නේ. හැබැයි විශේෂයෙන්ම මේ කොමිෂන් සභාව පිළිබඳව අද මේ පාර්ලිමේන්තුව තුළ එක් එක් අවස්ථාවන් වල එක් එක් මතයන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ කොමිෂන් සභාව පත් කරනකොට 1987 පත්වෙන්නේ 154(1) පනත සඳහන් පරිදි විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්වරයා, 107(ඈ) එක් එක් තැනත්තා මූල්‍ය නීති පරිපාලන ව්‍යාපාර හෝ සාර්ශික සේසුවලට කැපීපෙනු හෝ උසස් නිලතල දැරූ තැනත්තන් විය යුතුව වුවද ප්‍රධාන ජනවර්ග 3 නියෝජනය කිරීම සඳහා ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් තමයි නියෝජ්‍ය සභාපතිතුමනි මේ කොමිෂන් සභාව පිහිටුවන්නේ. පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට මේ කොමිෂන් සභාව පහුගිය කාලය තුල ක්‍රියාත්මක වීම පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් මගේ පෞද්ගලික මතය හැටියට සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් නැහැ කියන එක විශේෂයෙන්ම මේ උත්තරීතර සභාවේදී කියන්න ඕනේ. ඒ වගේම විෂයපතය මුදල් කොමිෂන් සභාව වුණාට හැබැයි අපි නවක මන්ත්‍රීවරුන් හැටියට නියෝජ්‍ය සභාපතිතුමනි අපි දැක්කා එක්සත් විපක්ෂය ප්‍රධාන විපක්ෂය හැටියට කටයුතු කරන ඒ විපක්ෂයේ ඉන්න ප්‍රබලයින් කියන උගතුන් කියන බුද්ධිපතුන් කියන ඒ ප්‍රධාන විපක්ෂය අය විෂයපතෙන් බැහැරව මම හිතන්නේ එක එක කාරණා පිළිබඳව කතා කරා.
මේ
පාර්ලිමේන්තුවේ විෂයපතියට අදාළව කතා කරනවා නම් මම හිතන්නේ අපට නවක මන්ත්‍රීවරුන් හැටියට අපිත් ආදර්ශමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ආර්ථිකය පිළිබඳව කතා කරා. අපි දන්නවා විශේෂ මාත්‍රිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඒ වගේ මහින්ද රාජපක්ෂ මහත්මයා මුදල් අමාත්‍යවරයා හැටියට නියෝජ්‍ය සභාපතිතුමනි, කොවිඩ් 19 වසංගතය නිසා මේ ලෝකේ රටවල් ආර්ථිකයෙන් වැටලා තියෙන මොහොතක, ඒ වගේම විශේෂම සහරාන්ගේ ප්‍රහාර නිසා මේ රට දැවන්ත ආර්ථික ප්‍රපාතයකට ඇදිලාටලා තියෙන මොහොතක තමයි ආණ්ඩුව අපි හදන්නේ. හැබැයි ආණ්ඩුව හැටියට අද ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරගෙන යන මොහොතක තමයි අපි අද කටයුතු කරන්න කියන එකත් විශේෂම කියන්න ඕනේ. ඒ වගේම විෂයපතෙන් බැහැර වුණත් එක කාරණාවක් සිහිපත් කරන්න ඕනේ. නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, හැම වෙලාවෙම ප්‍රධාන විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් නවක මන්ත්‍රීවරුන් හැටියට කතා කරමින් එක් එක් කාරණා සිහිපත් කරනවා. ඒ නිසා උන්ට කියන්න ඕනේ නවක මන්ත්‍රීවරුන් කියලා අද මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්නේ විශේෂයෙන්ම ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරලා, ඒ වගේම පළාත් සභාවල අමාත්‍යවරුන් හැටියට කටයුතු කළා. ඒ පළාත් සභාවල ධූරයන් දරලා ආපු අය තමයි නවක මන්ත්‍රීවරුන් හැටියට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ ඉන්නේ. ඒ නිසා ඕපාතිකයන් හැටියට ආපු අය නෙමෙයි. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, විශේෂයෙන්ම නවක මන්ත්‍රී වුණත් මේ ඉන්න මන්ත්‍රීවරු ඉතාමත්ම දක්ෂ, තමන්ගේ හැකියාව පෙන්නලා තමන් විශාල මනාප ප්‍රමාණයක් ලබාගෙන ප්‍රාදේශ සභාවෙන් පළාත් සභාවට ඇවිල්ලා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නේ. ඒ නිසා අපි ආවිල්ලා තියෙන මේ
ජනතාවට
ගරු සභාපතිතුමනි විනාඩියක් දෙන්න මට සමා වෙලා, විශේෂයෙන්ම මම අනුරාධපුර දිස්ත්‍රික්ක නිසා මට එක කාරණාවක් සිහිපත් කරන්න ඕනේ. පෙරේද දවසේ හර්ෂද සිල්ලා ගරු මන්ත්‍රීමා වී මිල පිළිබඳව කතා කරා. එතුමා කිව්වේ සම්බා නාඩු, ඒ වගේම කීරි සම්බා රුපියල් 50න් එහාට යන්නේ නැහැ, මිල රුපියල් 50යි කියලා. ඒ නිසා මම වගකීමෙන් කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයෙක් හැටියට නාඩු කිලෝ එකක් මේ වෙනකොට රුපියල් 54.50ටද, ඒ වගේම සම්බ කිලෝ එකක් රුපියල් 64.50ටද, ඒ වගේම කීරි සම්බ කිලෝ එකක් 67.50ටද මිලදී ගන්නවා. ඒසෝ ඕන තරම් වී තියෙනවා නම් අපිට මිලදී ගන්න අපේ ව්‍යාපාරිකුන් ඉන්න කියන එකත් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, හාල් කිලෝ එක රුපියල්
120
රුපියල් 94.95 අතරේ හාල් සම්බ කිලෝ එකක් තියෙනවා කියන එකත් සිහිපත් කරන්න ඕනේ මේ වෙලාවේ හර්ෂිලා ගරු ඇමතුමාට. අවසාන වශයෙන් මම එක ඉල්ලීමක් කරනවා මේ මුදල් කොමිෂන් සභාව පිළිබඳව කතා කරන ඉසාගරු සභාපතිතුමනි, මම එදත් කතා කරලා කිව්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සීනය, ඒ සීනය තමයි මොරගහ කන්ද ව්‍යාපාරය අනුරාධපුරයට ගේන එක. ඒ නිසා මම මේ ගරු උත්තරීත සභාවට නැවත නැවත සිහිපත් කරනවා මේ පළාත් සභා විෂය යටතේ මුදල් කොමිෂන් සභා පිළිබඳව කතා කරන මොහොතේ ගරු අග්‍රාමාත්‍යතුමාට, ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කිලෝමීටර් 27ක් දුර තියෙන උමං මාර්ගයේ කපලා පුළුවන් තරම් ඉක්මනින් මොරගහ කන්ද ව්‍යාපාරය අනුරාධපුරයට ගෙනාවොත් මම හිතන්නේ අපේ ජනතාවගේ සීනිය සැබෑවි කියන බලාපොරොත්තු ඇතුව ඔබතුමාට බොහොමත්ම ස්තුතියි කියලා මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Vasantha Yapa Bandara, you have 4 minutes.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අද දවසේ මුදල් කොමිෂන් සභාවේ වාර්තාව සාකච්ඡා කරන වෙලාවේ ඇත්තරම අපි දන්නවා මධ්‍යම ආණ්ඩුව විදියටත් ඒ වගේම පළාත් සභා විදියටත් දැවැන්ත මුදල් ප්‍රමාණයක් ජනතාවගේ බදු මුදල් එකතු කරලා ජනතාව වෙනුවෙන් වියදම් කරනවා කියන එක අපි දන්නවා. නමුත් පහුගිය කාල වකවානුවේ මම විශේෂයෙන්ම මේ වෙලාවේ කතා කරන්න ඕනේ මහනුවර දිස්ත්‍රික්කයේ අයත් වෙන්නේ මධ්‍යම පළාත් සභාවට. ඒතර මධ්‍යම පළාත් සභාව විදියට වෙන් කරන මුදල් වගේම මධ්‍යම ආණ්ඩුව විදියට වෙන් කරන මුදල් හරහා මහනුවර දිස්ත්‍රික්කයේ ඇත්තම මහජනතාවගේ ගැට ගැහිලා තියෙන ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලැබිලාද තියෙනවද කියන එක පිළිබඳව ඛේදාන්තයක් පහුගිය සතියේ රටට ඉදිරිපත් වුණා. අපි දන්නවා අනවසර සහ අවිධිමත් බෑවුම් සහිත ප්‍රදේශවල, ඒ වගේම ඇලවේලිවල, ඒ වගේම උමං එසෙත් නැතිනම් යම් යම් පාලම් බෝක්කු අසල ඒ අනවසර ඉදිකිරීම් ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. මේ නිසාම ඇතරම පහුගිය සතියේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉතාමත්ම දුක්ඛදායක ඛේදාන්තයක් සිද්ධ වුණා. බුවැලිකඩ ප්‍රදේශය ආශ්‍රිත කරගෙන ඇතරම මහජන මුදල් වියදම් කරලා අපි ආයතන රාශියක් හදලා තිබෙනවා.
පතල්ලා කැණීම් කාර්යාංශය වේවා, ඒ වගේම වෙනත් පළාත් පාලන ආයතන වේවා, මේ සියලුම ආයතන ජනතා බදු මුදල් වලින් තමයි යැපෙන්නේ. නමුත් නියෝජ්‍ය සභාපතිතුමනි, මේ ආයතන පහුගිය කාලයේ කරේ කුමක්ද කියන එක එක පැත්තකින් මහ ජනතා ප්‍රශ්න නගනවා. මෙවැනි ඇලිවල බෑවුම් සහිත ප්‍රදේශවල, ඒ වගේම මෙවැනි අවස්ථාවල නිර්මාණය කරන මෙවැනි ඉදිකිරීම් නිසා වෙලා තිබෙන්නේ විශාල මහජන දේපල සහ ජීවිතවලට හානියක්. ඒ නිසා මම අවධානය යොමු කරනවා, රජයේ අවධානය යොමු කරනවා, කරුණා කරලා මහනුවර දිස්ත්‍රික්කයේ මේ අනවසරයෙන් සිද්ධ වෙන, ඒ වගේම අවදානම් සහිත ප්‍රදේශවල මේ ඉදි කරලා තියෙන දෑ පිළිබඳව සමීක්ෂණයක්, එසේත් නැතිනම් පළාත් පාලන ආයතන හරහා හෝ වෙනත් ඊට අනුබද්ධිත ආයතන හරහා මේ පිළිබඳව යම් හැදෑරීමක් ඉක්මනින් කරලා මේ මිනිසුගේ ජීවිත බේරා ගන්න කියලා. ඒ වගේම අපි හොඳටම දන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ අත්වස්සෙම ගැටගැහිලා තියෙන ප්‍රබලතම ප්‍රශ්නයක් තමයි දුමාරයත් එක්ක හැදෙන, එසේත් නැතිනම් මේ වායු දූෂණයත් එක්ක හැදිලා තියෙන අරගලේ මහ ජනතාව ඉතා විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. මාර්ග තදබදය නිසා ගෙලිය පැත්තෙන් එනකොටත් මාර්ග තදබදයක්, ඊළඟට එහා පැත්තේ තැන්නකුඹරෙන් ඉඳලා එනකොටත් තදබදයක්, ඒ වගේම පේරදෙණි දෙසට එනකොටත් තදබදයක්. මහනුවර කියලා කියන්නේ තනිකරම මේ වායු දූෂණයත් එක්ක ඇලලිලි ගියපු දේශය බවට නැත්නම් ප්‍රදේශය බවට පත් වෙලා තිබෙනවා. ඇත්තරම මේක ඓතිහාසික නගරයක්. නමුත් මම කියනවා මහජන මුදල් මධ්‍යම ආණ්ඩුවෙන් සහ පළාත් සභාව වලින් කොයිතරම් වෙන් කරත් අද වෙනකොට මහනුවර ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ලොකු ශෝකාලාපයක් මහජනතාවගේ තමන්ගේ අභිමුව. ඒ නිසා මම මේ ගෞරවනීය උත්තරීතර සභාවේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මම යෝජනා කරනවා ඉදිරි කාලයේදී අයවැය ප්‍රතිපාදනවලදී මේ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී මෙන්න මේ අරගලයේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන ගෞරවනීය ඉල්ලීම මම කරනවා. ඒ වගේම මේ මහජන බදු මුදල් ඇත්තරම වියදම් කරද්දී මම විශ්වාස කරනවා මේ වියදමට සාපේක්ෂව ආදායමක් රිටර්න් එකක් ලැබෙන්න ඕන, කොස්ට් බෙනිෆිට් ඇනලයිසිස් එකක් තියෙන්න ඕන. හුදෙක් වියදම් පමණක් කරලා මහජනතාවගේ බදු මුදල් වලට අපරාධයක් කරනවා නම් මම විශ්වාස කරනවා එය නෙවෙයි අපි අපේක්ෂා කරන්නේ. ඒ නිසා පහුගිය කාලාන්තරයේ මුළුල්ලේ පළාත් සභාව වේවා මධ්‍යම ආණ්ඩුව වේවා මේ කරපු ඒ මහජන මුදල් ප්‍රශ්නයක් කියලා මම සඳහන් කරනවා. ඒ නිසා ඉදිරි කාලයේදී මේ විවිධ අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමාණයක් නෙමෙයි අනෙකුත් සෑම රටේ තිබෙන අනවශ්‍ය අවිධිමත් නීතියට පටහැනි මෙවැනි ඉදිකිරීම් හරහා ජාතික දේපල විනාශය වළක්වා ගන්න ක්‍රියා කළ යුතුයි, ඒ සඳහා ප්‍රතිපත්තියක් නීතියක් ස්ථාපනය විය යුතුයි තද බල කියලා සඳහන් කරමින් නතර වෙනවා. ඔබතුමාට ස්තුතියි.
Thank you. Honorable Velukumar, you have 7 minutes.
நன்றி. சபைக்கு தலைமை தாங்கும் குழுக்களின் பிரதி தலைவர் அவர்களே, இன்று இலங்கை சனநாயக சோசலிச குடியரசினுடைய நிதி ஆணைக்குழுவின் செயலாற்று அறிக்கை தொடர்பான 2019 செயலாற்று அறிக்கை தொடர்பான இந்த விவாதத்திலே எனது கருத்துக்களை பதிவு செய்வதற்கு சந்தர்ப்பத்தை தந்தமைக்கு. குறிப்பாக எங்களுக்கு தெரியும் எங்களினுடைய அரசியல் அமைப்பின் 13வது திருத்தத்தினுடைய ஒரு விளைவாக மாகாண சபைகளினது உருவாக்கம் இடம்பெற்றது. அதன் அடிப்படையிலே 9 மாகாண சபைகளினது செயற்பாடுகள் நடைபெற்று வருகின்றது. அந்த மாகாண சபைகளினுடைய செயற்பாட்டிற்கு அவசியமான அந்த மாகாண சபைகளுக்கு கீழ் வருகின்ற நிறுவனங்களினது செயற்பாட்டிற்கு அவசியமான நிதி வளங்களை மத்திய அரசிலிருந்து மத்திய அரசினது வரவு செலவு திட்டத்திலிருந்து வழங்குவதற்குரிய அந்த சிபார்சுகளை மேற்கொள்கின்ற ஆணைக்குழுவாக இந்த ஆணைக்குழு முக்கியத்துவம் பெற்றதாக காணப்படுகின்றது. எங்கள் அனைவருக்கும் தெரியும் இந்த நாட்டிலே புறையோடி இருந்திருக்கக்கூடிய இன முரண்பாடு தொடர்பாக, இன பிரச்சினை தொடர்பாக ஏற்படுத்தப்பட்ட ஒரு அதிகார பரவலாக்கத்திற்காக கொண்டு வரப்பட்ட ஒரு விடையாக இந்த மாகாண சபைகள் இருந்து வருகின்றது. அவை இந்த மாகாண சபைகள் ஆரம்ப காலம் தொட்டு தற்போது ஆகின்ற போது ஒரு வலுவான ஒரு அரசியல் கட்டமைப்பாக அல்லது இலங்கையில் இருக்கக்கூடிய பாராளுமன்றத்திற்கு அடுத்த கட்டமாக இருக்கக்கூடிய இரண்டாம் கட்ட ஒரு அரசியல் கட்டமைப்பாக வலுவான நிறுவனமாக அமைப்பாக அது வளர்ச்சி கண்டிருக்கின்றது. அவை இங்கே இந்த மாகாணங்களுக்கான நிதியொதுக்கீடுகளை செய்கின்ற போது அந்த மாகாணங்களிலே வாழுகின்ற சனத்தொகையினது அளவு, அதே போல அந்த மாகாணத்தில் உள்ளவர்களினது தனிநபர் வருமானம், அதே போல அவர்களினுடைய பொருளாதார நிலையில் காணப்படுகின்ற ஏற்றத்தாழ்வு, அதே போல அவர்களினுடைய சமூக நிலையிலே காணப்படுகின்ற ஏற்றத்தாழ்வு என்பன உள்வாங்கப்பட்டு இந்த நிதி சிபார்சுகள் நிதி ஒதுக்கீடுகள் நடைபெறுவது இடம்பெறுவது காணப்படுகின்றது. அந்த வகையிலே எங்களுக்கு தெரியும் இந்த மாகாண சபை முறைக்குள் மத்திய மாகாண சபை கண்டி நுவரெலிய மாத்தளை மாவட்டங்களை உள்ளடக்கி இருக்கின்ற, அதே போல ஊவா மாகாண சபை, அதே போல நாங்கள் எடுக்கின்ற போது சப்ரகமு அந்த மாகாணங்களுக்குரியவை எடுக்கின்ற போது அவற்றிலே பெருமளவாக இந்த நாட்டில் வாழக்கூடிய இன சமூகங்களிலே மலையக இந்திய வம்சாவளி மக்கள், அதே போல தோட்ட பகுதிகளை உள்வாங்கிய மக்கள் பெரிதும் வாழுகின்ற பகுதியாக இருக்கின்றது. அவை இந்த பகுதிகளிலே இருக்கக்கூடிய பெரும்பாலான பாடசாலைகள் தோட்ட பாடசாலைகளாக இருக்கின்றது. இந்த பகுதிகளிலே இருக்கக்கூடிய பெரும்பாலான வைத்தியசாலைகள் தோட்ட வைத்தியசாலைகளாக கிராம வைத்தியசாலைகளாக இருக்கின்றது. அதே போல இந்த பகுதிகளிலே இருக்கின்ற பெருவாரியான பாதைகளும் இந்த மாகாண சபைகளுக்கு உட்பட்டவைகளாக இருக்கின்றது. ஆகவே கண்டி மாவட்டமாக இருக்கலாம், மாத்தளை மாவட்டமாக இருக்கலாம், நுவரெலிய மாவட்டமாக இருக்கலாம், இந்த மத்திய மாகாண சபைக்கு உட்பட்ட இந்த பகுதியில் இருக்கக்கூடிய பாடசாலைகளை எடுக்கின்ற போது, இந்த மாகாண வைத்தியசாலைகளை தோட்ட வைத்தியசாலைகளை எடுக்கின்ற போது, அதே போல அந்த மாகாண பாதைகளை எடுக்கின்ற போது அவை மிக பின்தங்கிய நிலையில் பல்வேறு விதமான நெருக்கடிகளுக்கு உட்பட்டதாக இருக்கின்றது. எங்களுக்கு தெரியும் மிக அண்மையிலே நாங்கள் இந்த சபைக்கு ஒரு ஒத்திவைப்பு வேலை முன்மொழிவை கொண்டு வந்தோம். இந்த தோட்ட பாடசாலைகளுக்கு நியமிக்கப்பட்ட ஆசிரிய உதவியாளர்களை அவர்களினுடைய தகமை பூர்த்தி செய்திருந்தோம் ஆசிரிய நியமனத்துக்குள் உள்வாங்கப்படாமல் இருக்கின்றது. அதற்கான காரணங்களில் ஒன்றாக இந்த மத்திய அரசிலிருந்து திரைசேரியிலிருந்து மாகாணத்துக்குரிய அந்த நிதி ஒதுக்கீடு அவர்களின் சம்பளத்திற்கான கொடுப்பனவு சிபார்சு செய்து ஒதுக்கப்படவில்லை என்பது. ஆகவே நான் வலியுறுத்தி கேட்டுக் கொள்கின்றேன், 2020 இந்த சிபார்சுகளிலே 2020 போது மாகாண ஒதுக்கீடுகளிலே ஏறக்குறைய 5 11 மாவட்டங்களில் ஆசிரிய உதவியாளர்களாக இருந்து தமது தகமைகளை பூர்த்தி செய்திருப்பவர்களை ஆசிரியராக உள்வாங்கி அவர்களுக்குரிய கொடுப்பனவுகளை செய்வதற்கான அந்த நிதி ஒதுக்கீடுகளை செய்து கொடுக்குமாறு, அதே போல இந்த தோட்டப்பகுதிகளை மையப்படுத்தி இருக்கக்கூடிய தோட்ட வைத்திய சாலைகள் என்பது மிக மிக முக்கியமான ஒன்றாக காணப்படுகின்றது. இவற்றிலே பொதுவாக தொடர்ச்சியாக எடுப்போமாக இருந்தால் ஒரு பக்கமாக ஆள் பற்றாக்குறை, ஊழியர் பற்றாக்குறை, மறுபக்கமாக அங்கே உபகரணங்கள் வளங்கள் இல்லாத மருந்து பொருட்கள் இல்லாத நிலையாக இருக்கின்றது. அவை ஒரு தோட்டப்பகுதியிலே இருக்கின்றவர் நகரத்திற்கு வர வேண்டுமாக இருந்தால் பல கிலோமீட்டர் தூரங்களை தாண்டி வரவேண்டிய நிலைமை இருக்கின்றது. ஆகவே அத்தகையவர்களுக்கு இந்த மாகாண மூடாக பராமரிக்கப்படுகின்ற இத்தகைய தோட்ட வைத்தியசாலைகளிற்கு தேவைகளை சரிவர உணர்ந்து அவற்றுக்கு தேவையான அளவு நிதியினை வழங்க வேண்டிய கடப்பாட்டினை இந்த மத்திய அரசு கொண்டிருக்கின்றது. அது மட்டுமல்லாது ஞாபகப்படுத்த வேண்டும், இவ்வாறான கல்வி சுகாதார அதே போல இந்த கீழ்த்தள கீழ் கட்டமைப்பு வசதிகளுக்கெல்லாம் ஒரு பாரிய பணியை ஆற்றிக்கொண்டிருக்கக்கூடிய இந்த மாகாண சபை முறையை ஒழிப்போம் என்ற ரீதியிலே சிலர் கருத்துக்களை சொல்லிக்
கொண்டிருப்பது
வருந்தத்தக்கதாக காணப்படுகின்றது. அவே இந்த மாகாண சபை முறைமை என்பது இன்று எங்களினுடைய இந்த கட்டமைப்புக்குள் வலுவான ஒன்றாக இருக்கின்றது. இந்த கட்டமைப்பை வந்து ஒழித்து நாங்கள் இல்லாமலாக்குவோம் என்பது ஒரு சந்தேகத்தை ஏற்படுத்தி இருக்கின்றது. முன் வருகின்ற அந்த காலப்பகுதியிலே இந்த அரசாங்கத்தின் செயற்பாடு தொடர்பாக, அதே போல இந்த தேர்தல் முறையை மாற்ற வேண்டும் என்பது தொடர்பானதும் பலத்த ஒரு சந்தேகத்தை உண்டு பண்ணியதாக இருக்கின்றது. அவை அடுத்து வருகின்ற ஆண்டிலே இத்தகைய ஒரு விவாதத்திற்கு நாங்கள் வரக்கூடிய சூழல் இருக்குமா என்பது தொடர்பான கேள்விக்குறியும் இருக்கின்றது என்பதனை கூறி சந்தர்ப்பத்திற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
Thank you. Honorable Lasantha Alagiyawanna, you have 4 minutes.
கார்க சபா சபாபதிமணி, அது முதல் கமிஷன் சபாவி 2019 අවසාන කාර්තුවේ කාර්යසාධන වார්තාව පිළිබඳවයි අපි කතා කරන්න විහිදී. විශේෂයෙන්ම ප්‍රථම වතාවට තමා මෙවැනි කාර්යසාධන වார்த்தාවක් පිළිබඳව කාර්තුවක මේ අපි සාකච්ඡා කරන්නේ. ඒ කෙසේ හෝ ඒක ඉතාමත් වැදගත්. මේ කාර්යසාධන වார்த்தාවෙන් ඔබට ගිහිල්ලා මුදල් කමිෂන් සභාව විදිහට අද ඒ ලබා දී තිබෙන වගකීම ඉටු කරනවා. නමුත් ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව තමා විශේෂයෙන්ම තිබෙන ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. පළාත් සභා 9ට අවශ්‍ය ප්‍රතිපාදන මුදල් ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමා මගින් පාර්ලිමේන්තුවට නිර්දේශයන් ලබා දීම තමා මෙහි ප්‍රධාන වගකීම බවට පත් වෙලා තිබෙන වගකීම ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ආයතනයේ කොමිෂන් සභාව විසින් දී තිබෙන නිර්දේශයන් පිළිබඳව මං හිතන්නේ අපි අවධානය යොමු කළොත් ඉතාමත් ඵලදායී වෙනවා. මේ ක්‍රියාවලිය තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. දැන් සාමාන්‍ය වර්ෂයකට පළාත් සභාවල් වලට පුනරාවර්තන වියදම් බිලියන 425ක් විතර දෙනවා. නමුත් ප්‍රාග්ධන වියදම් බිලියන 25ක් විතර වෙන්නේ. ඒ අනුව
Order please. Honorable Velukumar to the chair.
පුනරාවර්තන වියදම් බිලියන 400 ගණක් දෙනකොට ප්‍රාග්ධන වියදම් විදිහට පළාත් සභාවල් වලට ලබා දෙන්නේ බිලියන 25ක් විතර. මේ තුලින්ම මං හිතන්නේ මේ ප්‍රශ්නේ ස්වභාවය අවබෝධ වෙනවා ඇති. ඉතින් නිසා විශේෂයෙන්ම පළාත් සභාව පැත්තනොත් හැබැයි යම් අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා ආදායම වැඩි කර ගැනීම පිළිබඳව. මමත් පළාත් සභාවක හිටපු අමාත්‍යවරයෙක් විදිහට ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. පුංචි උදාහරණයක් විදිහට අපි ගත්තොත් මධ්‍යම පළාත තුළ අපි දන්නවා ජල විදුලි බලාගාර තිබෙනවා. රජයේ ඉඩම්වල මේවා ඉදි කරලා තිබෙනවා. නමුත් ඒ පළාත් සභාවල් දැවැන්ත මුදල් උපයන ආයතන වලින් බදු මුදල් ලබා ගැනීමට ඉදිරිපත් වෙලා නැහැ. මෙවැනි ජනතාවට බරක් නොවී ආදායම් ලබා ගැනීමේ වහාම ඒ පළාත් සභාවල් විසින් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් පළාත් සභාවේ පාසල්වල දරුවෝ 140ක් විතර ඉන්නවා. රේකිය අමාත්‍යාංශයේ පාසල්වල දරුවෝ ඉන්නේ 104ක් විතර. මේ තුලනුත් මං හිතන්නේ පළාත් සභාව සහ රේකිය අමාත්‍යාංශය අතර තිබෙන ඒ විෂමතාවයත් ඒ වගේම මේ අනුපාතය තුලින්ද ප්‍රතිපාදන මුදල් වෙන් වෙන්නේ කියන එක පිළිබඳවත් අපි අවධානය යොමු කළ
යුතුයි. ගරු අමාත්‍යතුමා තව විනාඩියක් කාලයක්
තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ කාර්යසාධන වார்த்தාවෙහි සඳහන් නොවුනත් ඒ කමිෂන් සභාව විසින් ලබා දෙන නිර්දේශයන් පිළිබඳව අපි විශේෂ අධ්‍යයනයක් කරලා සාකච්ඡා කරලා අපි ඵලදායී ආකාරයකට රේකිය අමාත්‍යාංශයේද පළාත් සභාවද කියන ගැටලුවෙන් තොරව ජනතාවට සැබෑ සේවයක් ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අද අනිවාර්යෙන්ම ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් අපි පාර්ලිමේන්තුව විදිහට මේ වගකීම් ඉටු කිරීමේදී අපට විශේෂයෙන්ම ගිරුම් කාරක සභාව තුළින් ඇතුළුවේ කාරක සභාව තුළින් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරලා මේ පාර්ලිමේන්තුව තුළින් තවදුරටත් සාකච්ඡා කරලා මේ ආයතන වලින් සිදු වන අඩුපාඩුකම් නිවැරදි කරගෙන ජනතාවට සැබෑ සේවයක් ලබා දීමට මං හිතන්නේ අපි කටයුතු කිරීම තමයි අපට පැවරී තිබෙන
ස්තුතියි. ගරු අශෝක ප්‍රියන්ත මන්තුමා. You have 4 minutes.
බොහොම ස්තුතියි මුලස්නේ ගරු මන්ත්‍රීතුමනි. වසන්ත අලවිගියන් ඇතුමාගේ ඒ ප්‍රකාශයත් එක්කම විනාඩි 4ට මමත් එකතු වෙන්න තීරණය කළා. සමාජයේ විවිධ මතවාදයන් ඒ වගේම විවිධ දෝෂාරෝපණයන් එල්ල වෙමින් පවතිද්දී මේ මුදල් කොමිෂන් සභාව මුදල් වෙන් කරලා පළාත් සභාවට යවලා සුදු වළියක් නඩත්තු කරන පළාත් සභාවන් වලට රජයේ මුදල් යොදවනවායි කියන කතාව තමයි මේක කුමන ආකාරයෙන් කිව්වත් සමාජගත වෙලා තියෙන කාරණාව කරු මුලාසනේ මන්ත්‍රීතුමා. මේක විවිධ විදිහට මේ කතා වෙනස් කරලා මේක කියන්න පුළුවන්. ඔන්න ඔය කතාව තමයි සමාජයේ තියෙන කතාව. මං හිතන්නේ 80 දශකයේ රටේ අවශ්‍යතාවයක් මත 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාව ස්ථාපිත වුණා. ඒ වගේම මුදල් කොමිෂන් සභාව ස්ථාපිත වෙලා මහාණ්ඩුවෙන් පළාත් සභාව ආරම්භ කරපු කාල වකවානු තුල පළාත් සභාව ආරක්ෂා කරගන්න, පළාත් සභාව රැකගන්න, පළාත් සභාව පවත්වාගෙන යන්න මුදල් වෙන් කරන්නට අවස්ථාව එහෙම නැත්නම් ඒ මොහොතේ ඒ වකවානුව තුල එවැනි කාර්යභාරයක් ඉටු කරන්න උවමනා වෙලා තිබුණා. ප්‍රාදේශ සභා පළාත් සභා කියන ඔය ආයතන දෙක තුළම දේශපාලනික වශයෙන් කෙටි කාලයක් තුළ හෝ දේශපාලනයේ රැඳිලා ඉඳලා පාර්ලිමේන්තු නියෝජනය කරපු කෙනෙක් විදිහට ඔය ආයතන දෙක තුළම ප්‍රාදේශ සභා පළාත් සභාව තුළ මමත් යෝජනා කරන්නේ දැන් 80 දශකයෙන් ඔබට ඇවිල්ලා 2020 අවුරුද්දේ අපි අලුත් විදිහට හිතන්නට ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් බොහෝ පළාත් සභාවන් වල එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයන් වල ඒ සභිකයන් ඒ ප්‍රධානින් එකතු වෙලා ඒ සභාවන් වල නඩත්තුවට එහෙම නැත්නම් මහාණ්ඩුවෙන් යොදවන්න තියෙන මහා මුදල් සම්භාරයේ අඩු කරගන්න ක්‍රමවේදයක් සෙවිය යුතු කාලේ ඇවිල්ලා කියලා මම හිතනවා. හැබැයි එවැනි අර්ථවත් වැදගත් සංවාදයක් කතිගාවක් නිර්මාණය කරන්න ඕන මෙවැනි අවස්ථාවක විපක්ෂයෙන් ඇවිල්ලා ඒ පළාත් සභාවන් එහෙම නැත්නම් ඒ ආයතනයන් වල ආර්ථිකය නංවන්න එහෙම නැත්නම් වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න අපි එකතු වෙන්න මේ පාර්ලිමේන්තු වැඩපිළිවෙළක් හදන්න නැතුව පහුගිය ආණ්ඩු පිළිබඳව සංසන්දනයෙන් කතා කරා. මුදල් හිටපු මුදල් අමතුවරු පිළිබඳව කතා කරා. ඒ වගේම මහා භාණ්ඩාගාරයේ හිටපු අය ගැන කතා කරා. ඒ වගේම අපි විවිධ ආණ්ඩු වලට දොස් කියන. නමුත් මං හිතන්නේ ඒ කාලේ අවසන් කළ යුතු කාලය ඇවිල්ලා කියලා මම හිතනවා. නිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපිට ඉතාමත්
වැදගත්
අපිට ඉතාමත් වැදගත් වෙනවා. මධ්‍යම ආණ්ඩුවද පළාත් සභාවද ප්‍රාදේශ සභාවද නෙමෙයි සාමාන්‍ය ගමේ ජීවත් වෙන පිටිසර ගමක ජීවත් වෙන ජනතාවගේ ජීවිතය පිළිබඳව අපි හැමෝටම හිතන්න වෙලා තියෙනවා. මාර්ගය හදද්දී එහෙම නැත්නම් පානීය ජලය ලබා දෙද්දී මූලික අවශ්‍යතා සපුරද්දී ඒක අපි මධ්‍යම ආණ්ඩුවෙන් කිරලා මැනලා කොමිෂන් සභාවට දීලා වාර්තා අරගෙන ඒ වාර්තාවලට මුදල් වෙන් කරලා ඒවට අපි යම් යම් නීති පද්ධතින් දාන එක නෙවෙයි කළ යුතුයි. අර ගමේ ගමට කැකිරි කොළඹට කිරි කතාව. දැන් උදාහරණයක් විදිහට වයඹ පළාත තුල මම ජීවත් වෙන පුත්තලන් දිස්ත්‍රික්කයේ හැමදාම උඩම්මගේ සැලකිල්ලට භාජනය වුණු දිස්ත්‍රික්කයක් පළාත තුල. මහමැතිවරයා පළාත් සභාව පිහිටවපු දා ඉඳන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පත් වෙන්නේ. ඒ අනුව අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහෝ තැන්වල වෙනස් විය යුතු තැන්. ඒ වගේම මහමැතිතුමාගේ ශාස්ත්‍රයේ තුලට අයිති විෂයන් පතේවල බොහොම දුර්වලතා ඒ වගේම බොහොම කඩාවැටින් තියෙන තැන් තියෙනවා. ඒ නිසා මුලස්සනේ මන්ත්‍රීතුමනි කාලේ ගෙවි යන බව පේනවා ඔබගේ මුවින්. මට නතර කරන්න සිදු වෙනවා. කෙසේ හෝ 80 දශකයෙන් ඔබට ඇවිල්ලා 2020 අවුරුද්දේ මහාචාර්ය වියතුන් උගතුන් බුද්ධිමතුන් සපිරි මේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව තුනටත් 3-2කට ආසන්න බලයක් තියෙන මේ වකවානුව තුළ අලුත්ම පක්ෂයක් තුළ විපක්ෂයේ එහෙම නැත්නම් දුරකථනයෙන් ඔබතුමාලා නියෝජනය කරන විපක්ෂයත් රැඳිලා ඉන්න මේ මොහොතක 2020 විදියට හිතන්න කාලය එළඹිලා තියෙන එක බව ප්‍රකාශ කරමින් ඒ වෙනුවෙන් හැමෝටම කරන්න කාර්යභාරයක් ඉතිරිලා තියෙනවා. එන්නේ කාර්යභාරය අපි හැමෝම කරමුයි කියන යෝජනාව කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් මාණියනේ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතිය. ගෞරව ශ්‍රීවි විග්නේශ්වරන්.
ගෞරව අග්‍රාසනර් அவர்களே, நிதி ஆணைக்குழுவின் அறிக்கை பரிசீலிக்கப்படும் போது மாகாண சபைக்கு உரியதான சில விடயங்கள் உங்கள் யாவரதும் கவனத்தில் நிலைநிறுத்தப்பட வேண்டியுள்ளது. அரசியல் யாப்பின் உறுப்புரை 154(6)(3) கீழ் மாகாணங்களின் தேவைகளை பூர்த்தி செய்யும் வகையில் நிதி ஆணைக்குழுவின் சிபாரிசின் பேரில் நிதி மாகாணத்திற்கு ஒதுக்கப்பட வேண்டும் என்று கூறப்பட்டுள்ளது. ஆனால் அது நடப்பதில்லை. நான் வடமாகாண முதலமைச்சராக இருந்தபோது எமது கணிப்பின் அடிப்படையில் 12,000 மில்லியன் நிதி 2014 மாகாண செலவுகளுக்காக வேண்டியிருந்தது. எவ்வளவுக்காக அந்த பணம் தேவையாக இருந்தது என்பது பற்றி நாம் விலாவாரியாக குறிப்பிட்டிருந்தோம். ஆனால் எமக்கு கிடைத்ததோ கிட்டத்தட்ட 1,650 மில்லியன் மட்டுமே. அந்த தொகையை மிக கவனமாக நாம் 1% வீணாக்காது செலவு செய்தோம். ஆனால் அதே பாதியீட்டின் மூலம் அரசாங்கம் சுமார் 10,000 மில்லியன் பணத்தை வெவ்வேறு மத்திய அமைச்சர்களுக்கு ஒதுக்கியிருந்தது. அவ்வாறு நிதி ஒதுக்கப்பட்டு பலவித தடைகளை தாண்டி வடமாகாண அரசாங்க அதிபருக்கு அந்த நிதி வந்தபோது வருடத்தின் பாதி காலத்துக்கு மேல் முடிந்திருந்தது. அரசாங்க அதிபர்கள், அதாவது மாவட்ட செயலாளர்கள், அந்த பணத்தை மக்கள் சார்பாக நேரமின்மையால் பாவிக்க முடியாததன் காரணமாக பெரும்பான்மை பணம் திருப்பி அனுப்பப்பட்டது. ஆனால் எமக்கு தரப்பட்ட 1,650 மில்லியன் பணமும் உரியவாறு 1% மிச்சமில்லாமல் செலவு செய்யப்பட்டது. அவ்வாறு சிறந்த முறையில் நிதி நிர்வாகம் நடந்ததால் தான் 2016 நாட்டின் 850 மேலான அமைச்சுக்கள் திணைக்களங்கள் அனைத்தினுள்ளும் முதலாவது எமது வடமாகாண முதலமைச்சரின் அமைச்சு பாராளுமன்ற பொதுக்கணக்கு குழுவினால் தேர்ந்தெடுக்கப்பட்டது. ஆகவே பணத்தை திருப்பி அனுப்பியவர்கள் மாவட்ட செயலாளர்களே அன்றி நாம் அல்ல. ஆனால் அரசாங்கம் சொல்லி தெரிந்தது என்ன? வடமாகாண சபை பணத்தை திருப்பி அனுப்பிவிட்டது என்று வாய்கூசாமல் பொய் கூறினார்கள். வடக்கு மாகாண சபை வேறு, வடக்கு மாகாணம் வேறு. அவை வெவ்வேறு நிர்வாக தலைமைத்துவங்களின் கீழ் கடமையாற்றுகின்றார்கள் என்பதை தெரிந்தும் தமது அமைச்சர்களினதும் தமதும் குற்றங்களை மறைக்க எம்மீது பழி சுமத்தினார்கள். நான் என்ன கூற வருகின்றேன் என்றால், உறுப்புரை 154(3)(R)(3)(R)(3) ஆனது மாகாண தேவைகளை பூர்த்தி செய்ய மாகாணங்களுக்கு அனுப்பி வைக்க வேண்டும் என்று கூறுகின்றது. அதை விட்டு மத்திய அமைச்சர்களுக்கு பெருவாரியான பணத்தை பெற்றுக் கொடுப்பது எதற்காக? பின்னர் நீங்கள் மாகாண சபைகள் எதுவுமே செய்யவில்லை, பணத்தை திருப்பி அனுப்பிவிட்டார்கள் என்று அப்பட்டமான பொய் கூறி ஒப்பாரி வைப்பதன் காரணம் என்ன? உண்மையில் சட்டப்படி மத்திய அமைச்சர்களுக்கு மாகாணம் சார்பாக கொடுக்கும் பணம் அனைத்தும் மாகாண சபைகளுக்கே கையளிக்கப்பட வேண்டும். மாகாணங்களை நிர்வகிக்க வேண்டியது மாகாணத்தவரே அன்றி மத்திய அரசாங்கத்தினர் அல்ல. வலுக்குறைந்த 13வது திருத்த சட்டத்தை மேலும் வலுவற்றதாக சித்தரிக்கவே இவ்வாறு தொடர்ந்து வந்த மத்திய அரசாங்கங்கள் நடந்து கொண்டு வந்திருக்கின்றன என்பதை நாம் அனைவரும் புரிந்து கொள்ள வேண்டும். நிதி ஆணைக்குழு இதுபற்றி ஆராய்ந்து உரிய நடவடிக்கையை எதிர்காலத்தில் எடுக்கும் என்று எதிர்பார்க்கின்றேன். அடுத்து அண்மைக்கால சில விடயங்கள் பற்றி இங்கு பேச வேண்டியுள்ளது. முதலாவது, எமது மக்களின் உரிமைகளுக்காக தமது உயிர்களை தியாகம் செய்தவர்களுக்கு அஞ்சலி செலுத்துவதற்கான உரிமை மறுக்கப்பட்டிருப்பது கொடுமையிலும் கொடுமையாகும். சென்ற அரசாங்கம் இவ்வாறான அஞ்சலிகளை கண்டும் காணாதது போல் இருந்ததால் தான் இம்முறை மத்தியில் இருக்கும் ஒரு தேசிய கட்சிக்கு
நிறைவு செய்யுங்கள்.
அடுத்த முறை மத்திய தேசிய கட்சிகளை மக்கள் வெறுத்தொதுக்குவதற்காகத்தான் இவ்வாறு இந்த அரசாங்கம் நடவடிக்கை எடுத்து வருகின்றது என்று அறியேன். கண்டிப்பாக கிடைத்தாலும் மக்கள் மத்திய அரசு தேசிய கட்சிகளுக்கு வாக்களிக்க மாட்டார்கள்.
தயவு செய்து
என்னுடைய முழு பேச்சினுடைய பிரதியை நான் சமர்ப்பிக்கின்றேன். அதனை ஏற்றுக்கொள்ளுமாறு கேட்டுக் கொள்கிறேன்.
நன்றி. நன்றி. கரு நிமால் பியதிச மந்துமா உபதுமாட்ட வினாடி அத்தரத்தியனோ
கரு நியோஜ்ய கரு மூலாசனாருடைய மந்தமணி விசேஷம் முதல் கமிஷன் சபாவ திரிபத்கலத்தின வார்த்தாவ பிலிபந்தவ யம் யம் அதாஸ் மத பலவின மே மோகத்தே வினாடி ஹத்தரக்க வகை சுழு காலியாக லபிலத்திபினோ ஏ மாத்திருக்காவட்டாதால சாதாரணத்து இட்டுக்கரான பெரிய உணா உணாத் விசேஷம் அப்பி அவதானிய யமுவேனுவா மூலாசனாருட கரு மந்தமணி விபாக்ஷய நியோஜனீகரண மந்துமாலாகி வீத கதாபா உலட சவான் தினகோட்ட அப்பிட்ட ஹிதனா பகுகி காலமி கமிஷன் சபா கீன கொட்ட அங்க ஹிரிவேட்டேனோ தானமேனி ஆண்டு கிரிமஸ்தா சன்சோதனி ஹரா 2015 ஏ மகா வினசெம் பாஸ்ஸே விசேஷம் ரட்ட ஹெமாத்தகிம் அர்புதேகட்ட அதுகன யான ஆர்த்திக சேஸ்தரைய பதுலக்னோபின் அகாதேகட்ட அதவட்டகன யான அத்தியகீம இவ்வகேம கமிஷன் கேளுக்கியான்னு ஏ கமிஷன் நாங்க அப்பிட்ட கவதாகவாத் ரட்டராவாசிய கமிஷன் நெவி அப்பிதாக்க மேத்திவரண கமிஷன் அதுலு தவாத் கமிஷன் கணனாவாக் ஏ கமிஷன் சஹா அனிகுத் விவித விதியே யஹபாலன ஆண்டுவத்துல நிர்மாணி வெச்ச ஏ சாம கிரியாதாமியக்ம தேஸ் விதேஸ் தரபுருஷ பிரதிகாமி பலவேகவல ஏமனத்தாங் என்ஜிஓ டொலர் காக்கோங்கே உமனா மத நிர்மாணே கரப்பு வெடசட்டான் தமாய் அபிதாக்கி எனசா அப்பிட்ட එහෙම කමිෂන් සභා නම් ලංකාවට එපා. කමිෂන් එකක වුමනාව තියෙනවා. ස්වාධීන කමිෂන් එක. හැබැයි අපි මේ ගත වෙච්ච කාලය තුල වසර හතරමාර්ග කාල පරිච්ඡේදය කියලා කියන්නේ මේ රට ඉතාමත්ම නරක අන්තයකට ඇදවට්ටපු කාලකන්ණි නරුම තනකට ඇදවට්ටපු වසර හතරමාරක් ගෙවලා තමයි අපි අද මේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් පළාත් සභා යටතේ පළාත් සභාවලට මුදල් වෙන් කරන ප්‍රධාන ආයතන වෙච්ච මුදල් කමිෂන් සභාව ගැන කතා කරන්න අපි පෙළඹිලා ඉන්නේ. ඒ නිසා මම හිතන ඔය කොමිෂන් තියෙද්දිම තමයි මහා බැංකුව පට්ටදවල් හොරගම් කරුවේ. මහා බැංකුවේ අති දෙවන්ත මුදලක් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කෑවෙත් ඔය කොමිෂන් තියෙද්දි තමයි. ඔය විගණන කොමිෂන් තියෙද්දි තමයි. තවත් විවිධ විදිහේ ආයතන තියෙද්දි තමයි. හැබැයි එදායේ පූස් පැටව් වගේ හිටපු ආයතනවල අය, ඒ ආයතනවල ප්‍රධානින් කවුද? ඒ ආයතනවල ප්‍රධානිනුත් විශේෂයෙන් මේ යහපාලන නායකයන්ගේ ඉත්තෝ ගැත්තෝ කුක්කෝ එහෙම දාලා තමයි පෞගේ වසර හතරමාර්ග කාල පරිච්ඡේදය තුළ 2015 වෙනකොට රට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෙනල්ලා නතර කරපු දෙනක් තිබුණා. 100%කට වඩා ආර්ථික වේගයක් තිබිච්ච රටක්, සාමය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳපු රටක්, හැම අතකින්ම රට ඉස්සරහට ගිය රටක්. හැබැයි අපි දන්නවා 2015 පස්සේ ඒ සියලු දේවල් අපිට අහිමි කරුවා. ඉතා කෙටි කාලයක් තුල වසර හතර මාර්ග කාලය තුල
විනාඩියක් තියෙනවා
අපට මේ රටට කරන්න පුළුවන් මහා විනාශයට ධායක වෙච්ච එක කොටසක් නම් අද එළියේ ඉන්නවා. හැබැයි අද මේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු භූමිතේ ගාපු ගැරඩින් වගේ දඟලනවා. ඒ අයත් ඔය යහපාලනේ කොටස්කාරයෝ, ඒ අයත් ඔය යහපාලනේ කොටස්කාරයෝ විදියට මේ රටට පෞද්ගලික ගත වෙච්ච කාල පරිච්ඡේදය තුල කරපු මේ මහා අපරාධයට වගකෙවි යුතු අය. ඒ නිසා මේ අපරාධ වලින් මේ භූමිතේ ගාපු ගැරන්ටි වගේ දඟලුවාට ඒ අයට නිදහස් වෙන්න බෑ. ඉතිහාසයේ විසින් ඒ සාක්ෂි කූඩුවට නගන චූදිතය විදියට තමයි විශේෂයෙන් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද හැසිරෙනවා. පහුගිය කාලේ ආණ්ඩුව තිබුණේ අයගේ
මන්ත්‍රීවරු.
ඔය කියන සියලු කටයුතු වලට නායකත්වය දුන්නේ ඒ අය. ඒ නිසා විශේෂයෙන්ම මූලාසන හරුවට ගරු මන්ත්‍රීමනි, අපි දන්නවා විශේෂයෙන්ම මේ කමිෂන් සභාවල විතරක් නෙවෙයි අද රටට අභියෝගයට සාපේක්ෂව අපි හැම කෙනෙක්ම හැසිරෙන්නට ඕනේ. ආයතනවල ප්‍රධානින් ඇතුළු සියලු ආයතන ඒ විදිහෙන් පෙළ ගැහෙන්නට ඕනේ. ගෝඨාභය රාජපක්ෂ අපි අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒ සියල්ල ප්‍රතිනිර්මාණය කරනවා කියන එක මුළු රටේ ජනතාවට ඒ පණිවිඩයක් බොහොම ගෞරවයෙන් ලබා දෙමින් මූලාසන ආරුර ගරු මන්ත්‍රීමනි, මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාටත් බොහොම